විසිහත දෙක යටතේ ප්‍රශ්නය සජිත් ප්‍රේමදාස මැතිතුමා. විසිහත දෙක යටතේ ප්‍රශ්නය සජිත් ප්‍රේමදාස මැතිතුමා. ඒක ඊළඟට එනවා.
ගරු කථානායකතුමා, ඔබතුමාගේ දිස්ත්‍රික්කයේ නිසා මම යෝජනාවක් කරන්න කැමතියි. ඔය දැන් විසඳුමක් තියෙනවානේ. මේ විසඳුම ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව ක්‍රියාත්මක කරන්න එක ක්‍රමයක් තියෙනවා. රාජ්‍ය ආයතන උපයෝගී කරගෙන නිමෝ එක තියෙනවා. රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව තියෙනවා. SDNCC එක තියෙනවා. ඒ වගේම තවත් ඉදිකිරීම් ආයතන තියෙනවා. ඒක හරහා කරන්න පුළුවන්. ඇයි කරන්නේ?
ඔබතුමා යෝජනා කරන කලින් ඔක හමුදාවට බාර දුන්නේ මේ වැඩේ කරන්නයි කියලා. තවමත් ඒ කටයුත්ත කරන්න මේ නිලධාරීන් ඉඩ දෙන්නේ නැහැ. ඒක නෙමෙයි තියෙන ප්‍රශ්නේ.
ගරු කථානායකතුමනි, මට අවස්ථාවක් දෙන්න 27-2 ප්‍රශ්නයට පෙර විශේෂයෙන්ම අද ක්‍රියාත්මක වෙන මහා මිනිස් සංහාරයක් ගැන කතා කරන්නට ඕන. විශේෂයෙන්ම ඊශ්‍රායලයේ සහ පලස්තීනයේ අතර සිදු වී තිබෙන ඒ බරපතල සංහාරය තුළ ඇත්ත වශයෙන්ම ත්‍රස්තවාදී සංවිධාන තුළින් සිදුවෙන මිනිස් ඝාතනත් සිදුවෙනවා. ඒ වගේම රාජ්‍ය ත්‍රස්තවාදය හරහත් මිනිස් ඝාතන සිදුවෙනවා. ඉතින් මේ තත්ත්වය තුළ මම කියන්න කැමතියි, ඇත්ත වශයෙන්ම සිකුරාදා දිනේ අපිට පුළුවන් ඒ අදාළ අනපනත්වලට අපේ අනුමැතිය ලබා දීලා සිකුරාදා දිනේ විශේෂයෙන්ම මේ මාතෘකාව පිළිබඳව අපි සාකච්ඡාවට භාජනය කරමු. ඒ මොකද ගරු කථානායකතුමනි, විශේෂයෙන්ම මම මතක් කරන්න කැමති මේ මහා සංහාරය තුළ විශේෂයෙන්ම දරුවන්, මව්වරුන්, කාන්තාවන්, සිවිල් පුරවැසියන් මහා විනාශයකට ලක් වෙලා තිබෙනවා. මිනිස් ඝාතන සිදු වෙලා තිබෙනවා. ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා විශේෂයෙන්ම ඊශ්‍රායලෙන් සහ ඒ පලස්තීන කණ්ඩායම් වලින් කරුණාකරලා මේ මිනිස් සංහාරය නතර කරලා විශේෂයෙන්ම සාම සාකච්ඡාවලට එළමෙන්න. අපිට මතකයි කැම්ප් ඩේවිඩ් අකෝඩ්ස්, ඔස්ලෝ අකෝඩ් 1-2, ඒබ්‍රහම්ස් අකෝඩ්, මේ සම්මුතීන් තුළ ඇත්ත වශයෙන්ම විවිධ අන්තවාදී මතවල හිටපු දේශපාලන නායකයෝ සාකච්ඡා මේසයට ආවා. අපි දැක්කා අන්වර් සදාත් සහ මෙනාකම් බේගින් එකඟතාවයකට ආවා. ඒ දෙගොල්ලොම අන්තවාදී මතවල හිටපු අය. හැබැයි අන්වර් සදාත් ඊජිප්තුවේ නායකයාට ජීවිතේ පූජා කරන්නත් සිද්ධ වුණා. ඒ වගේම PLO එකේ යසර් අරෆත් සහ ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය යිච්ස්ටක් රබින්, ඒ දෙගොල්ලොත් එකට ආවා. ඒකෙන් යිච්ස්ටක් රබින්ටත් ජීවිතය අහිමි වුණා. නමුත් අද සිද්ධ වෙලා තිබෙන්නේ දස දහස් ගණනින් මිනිස් ජීවිත විනාශ වෙනවා. එක පැත්තකින් අපි පලස්තීන රාජ්‍යයේ අයිතිය ඒක තහවුරු කරන්නට ඕන. පලස්තීන රාජ්‍යයක් පිළිබඳව අපේ මතය ඒකයි. ඒ වගේම මේ රාජ්‍යන් දෙක ඊශ්‍රායලයේ සහ පලස්තීනයේ සාමකාමීව අන්‍යෝන්‍ය අවබෝධයෙන් සාමෙන් ජීවත් විය යුතුයි කියන ස්ථාවරය අපි ඉන්නවා. ඒ නිසා විශේෂයෙන්ම අපි පාර්ලිමේන්තුවක් හැටියට මම හිතන්නේ මේ මාතෘකාව පිළිබඳව නිහඬව සිටින්නට හොඳ නැහැ. අපේම ජනතාවත් ඒ රටවල් වල සේවය කරනවා. ඒ අයගේ සුරක්ෂිතභාවය තහවුරු කරන්නටත් යම්කිසි විධිමත් වැඩපිළිවෙලක් අවශ්‍යයි. ඒ වගේම මේ සිදුවෙන මිනිස් සංහාරය වහා නතර කරන්නයි කියලා අපි යෝජනා කරන්නට ඕන මේ රටවල් දෙකට. ඒ කාරණාවත් සමග විශේෂයෙන්ම ගරු කථානායකතුමනි, මේ රටේ කිරි, දේශීය කිරි සහ කිරි ස්වයංපෝෂිත භාවය පිළිබඳව හැම වේදිකාවකම කතා වෙනවා. මේ මාතෘකාව ගැන මම මේ වැදගත් ප්‍රශ්නය අහන්න කැමතියි. සම්පූර්ණ කොටස් අයිතිය රජයේ සතුවන සමාගමක් ලෙස පවත්වාගෙන යනු ලැබූ මිල්කෝ ආයතනය සහ ජාතික පසු සම්පත් සංවර්ධන මණ්ඩලයට NLDB අයත් ගොවිපළවල් රජය මේ වන විට ඉන්දියානු අමුල් සමාගම සමග ඒකාබද්ධ ව්‍යාපාර සමාගමක් ජොයින්ට් වෙන්චර් කම්පනි එකක් වශයෙන් ස්ථාපිත කිරීමට පියවර ගනිමින් සිටින බව වාර්තා වෙනවා. මෙම ආයතනයේ සතු සම්පත්වලින් උපරිම ඵලදායිත්වයක් ලබා ගැනීම සඳහා ආයතන මෙහෙයවීමට රාජ්‍ය කළමනාකාරීත්වය අපොහොසත් වී තිබෙනවා. එසේම සුදුසු රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්ව ආකෘතියක් හඳුනා ගැනීමෙන් තොරව බොහෝ රාජ්‍ය ව්‍යවසායකයන් විදේශ සමාගම් වෙත විකුණා දැමීම සඳහා වත්මන් රජයේ කටයුතු කරනු ලබනවා. එමගින් සිදුවන්නේ මෙරට මහජන සම්පත් නිසි අගයීමකින් තොරව අඩු වටිනාකම් යටතේ විදේශීය සමාගම්වලට පැවරීමත්, ඒ තුළින් වංචා දූෂණවලට මුලපෙරීමත්. එපමණක් නොව මෙම වාතාවරණය ඔස්සේ එම ආයතනවල සේවය කරන ලබන සේවකින්ට අද සිය රැකියාව පිළිබඳව දැඩි අවිනිශ්චිතතාවයක් මතුවී තිබෙනවා. එනිසා ජාතික වැදගත්කමකින් යුත් ප්‍රශ්නයක් හැටියට මම මේ ප්‍රශ්නය මතු කරන්නට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මිල්කෝ සමාගම පිළිබඳවත්, ඒ වගේම පසු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයිති ඒ සම්පත් පිළිබඳවත්. රජයේ යලිත් වරක් මිල්කෝ ආයතනය සහ ජාතික පසු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් ගොවිපළවල් ඉන්දියාවේ අමුල් සමාගම සමග ඒකාබද්ධ ව්‍යාපාර සමාගමක් ජොයින්ට් වෙන්චර් කම්පනි එකක් වශයෙන් ස්ථාපිත කිරීමට තීරණය කරනු ලැබුවේ කුමන පදනමක් යටතේද? රජය සහ ඉන්දියානු සමාගම අතර ඒකාබද්ධ ව්‍යාපාර සමාගම ස්ථාපිත කිරීම සඳහා අදාළ ගිවිසුම් මේ වන විට අත්සන් කර තිබේද? ඒ කවදාද? ඒකාබද්ධ ව්‍යාපාර සමාගම සඳහා සම්බන්ධ වූ පාර්ශ්වයන් කවුරුද? එම ගිවිසුම් කොන්දේසි කවරේද? එම ගිවිසුම මෙම සභාවට ඉදිරිපත් කළ හැකිද? නොයසේ නම් ඒ මන්ද? රජය මීට පෙර 1998-2000 කාලය තුළ මෙවැනිම ආකාරයට අමුල් සමාගම සමගින් සිදු කළ ඒකාබද්ධ වැඩපිළිවෙල අසාර්ථක වීමෙන් එම සමාගම ඉවත්ව ගිය අතර එසේ තිබියදී මෙවරත් රජය එම සමාගම සමග ඒකාබද්ධ ව්‍යාපාර සමාගමක් ස්ථාපිත කිරීමට තීරණය කරනු ලැබුවේ ඇයි? අත වශයෙන්ම ගරු කථානායකතුමනි, මීට පෙරත් මේ උත්සාහය දරලා ඒ උත්සාහය අසාර්ථක වෙලා තිබෙනවා. අපි දැනගන්න කැමති ඒ සමාගම් ක්‍රමවේදය තුළම ඉදිරියට යන්නට හේතු වූ කරුණු කාරණා කවරේද? මිල්කෝ ආයතනය සතු සමස්ත වත්කම් හා වගකීම්වල වටිනාකම කුමක්ද, කොපමණද? එම සමස්ත වත්කම් පිළිබඳ ලයිස්තුවක් මෙම සභාවට ඉදිරිපත් කළ හැකිද? නොයසේ නම් මේ මන්ද? ඒකාබද්ධ ව්‍යාපාර සමාගම පිහිටුවීමේදී මිල්කෝ ආයතනය හා ජාතික පසු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් ගොවිපොළවල් සහ සියලු වත්කම් ඒකාබද්ධ ව්‍යාපාර සමාගමකට පැවරීමක් සිදුවන්නේද? නොයසේ නම් එලෙස පවරනු ලබන වත්කම් කවරේද? ඒවායේ සමස්ත වටිනාකම කොපමණද? එසේ පවරනු ලබන සියලු වත්කම් පිළිබඳ රජය පූර්ව තක්සේරුවක් කර තිබේද? එසේනම් එක් එක් වත්කම් වල තක්සේරු වටිනාකම් ඇතුළත් වාර්තාවක් මෙම සභාවට ඉදිරිපත් කරන්නේද? මෙහිදී දැනට මිල්කෝ ආයතනයේ ප්‍රධාන කාර්යාලය සහ කර්මාන්ත ශාලාව පිහිටා ඇති නාරාහෙන්පිට ඉඩමේ අයිතිය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරයේ කුමක්ද? එක වෙලාවකට කියනවා මේ ඉඩම මිල්කෝ එකට අයිති කියලා, තව වෙලාවක කියනවා මේ ඉඩම UDA එකට අයිති කියලා. ඒක පිළිබඳ නිශ්චිත පිළිතුරක් අවශ්‍යයි. ගරු කථානායකතුමනි, දැන් මේ විකිණීමට උත්සාහ දරන ආයතන කලම්බෝ මිල්ක් ෆැක්ටරි, අඹේවැල ස්ප්‍රේ ඩ්‍රයිඩ් ෆැක්ටරි, දිගන මිල්ක් ෆැක්ටරි, පොළොන්නරුව කන්ඩෙන්ස් මිල්ක් ෆැක්ටරි, ඒ වගේම NLDB ෆාම්ස් 30ක්, මැණික්පාලම, බෝපත්තලාව, දායගම, රොසිතා, මහබෙරියතැන්න, කරඳගොල්ල, හාරගම, මරඳවිල, මැල්සිරිපුර, බෙලිගම, පොළොන්තලාව, ආන්දිගම, ගල්පොකුණ, කෝල්වැව, නාරංගල්ල, හොරකැලේ, මාටින්, රුක්කත්තන, සිරිනාගපස, මාරවිල, වැලිසර, මිරිස්වත්ත, පොළොන්නරුව, ඔයාමඩුව, පරසංගස්වැව, වැලිකන්ද, කොට්ටුකච්චිය, වීරවිල, රිදියගම, නිකවරටිය, NLDB ෆාම්ස් 30කට වැඩි ප්‍රමාණයක්. ඉතින් මම අහන්න කැමතියි මේ සෞභාග්‍යයේ ඉදිරි දැක්මේ තිබ්බ වරමද මේ ක්‍රියාත්මක කරන්නේ? සෞභාග්‍යයේ ඉදිරි දැක්මේ තිබ්බද මේ NLDB farms 30ක් 31ක් වෙන්දේසි කරනවයි කියලා? කරුණාකරලා රජයෙන් පිළිතුරු මම බලාපොරොත්තු වෙන. 2000 වසරෙන් පසුව සම්පූර්ණ කොටස් අයිතිය රජයේ සතුවන සමාගමක් ලෙස මිල්කෝ ආයතනය පවත්වාගෙන යෑමේදී එම එක් එක් වසරවල මිල්කෝ ආයතනය ලැබූ වාර්ෂික ලාභ අලාභ තත්ත්වයන් පිළිබඳ සවිස්තර වාර්තාවක් මෙම සභාවට ඉදිරිපත් කළ හැකි වන්නේද? නොයසේනම් මේ මන්ද මිල්කෝ ආයතනය සහ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් ගොවිපළවල් ඉන්දියාවේ අමුල් සමාගම සමග ඒකාබද්ධ ව්‍යාපාර සමාගමක් වශයෙන් ස්ථාපිත කිරීමේදී දැනටමත් මෙම ආයතනවල සේවය කරනු ලබන සියලු සේවකින් සම්බන්ධයෙන් ගනු ලබන තීරණය කුමක්ද? ඇත්ත වශයෙන්ම අපි පිළිගන්නවා සේවක සුරක්ෂිත භාවය තහවුරු කරගෙන, සේවක අයිතිය තහවුරු කරගෙන, රාජ්‍ය සම්පත්වල දේශීය අයිතිය තහවුරු කරගෙන ඒ ආයතනවල පවත්වාගෙන යෑමේ අලුත් ක්‍රමවේද ක්‍රියාත්මක විය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. නමුත් මේවා පිළිබඳව විනිවිද භාවයක් නැහැ ගරු කතානායකතුමනි. ඒ නිසා සේවකින්ගේ රැකියා අහිමිවීමක් සිදු වෙනවද නැද්ද කියන එක අපි දැනගන්නට ඕන. සියලු සේවකින්ගේ රැකියා සුරක්ෂිත භාවය තහවුරු කරන්නට රජයේ සහතික වන්නේද? රැකියා අහිමිවීමක් සිදු වුවහොත් එම සේවකින්ගේ සුභසාධනය වෙනුවෙන් රජයේ ක්‍රියාත්මක කරන සැලැස්ම කුමක්ද? ගරු කතානායකතුමනි, ඇත්ත වශයෙන්ම කතා කරොත් ඉන්දියාව කිරිවලින් ස්වයංපෝෂිත භාවය තහවුරු කරලා තිබෙනවා. වර්ගීස් කුරියන් කියන ඒ න්‍යායාචාර්යවරයා නව තාක්ෂණයේ උපයෝගී කරගෙන කෝපරේටිව් මොඩල් එක සමූපාකාර ආකෘතිය උපයෝගී කරගෙන ඇත්ත වශයෙන්ම ඒක පුද්ගල කිරි නිෂ්පාදනය ඇත්ත වශයෙන්ම වසර 50ක් තුල 4-fold increase එකකට ගිහිල්ලා තියෙනවා. ඉතින් ඇත්ත වශයෙන්ම ජනගහනයත් වර්ධනය වෙලා තියෙන තමයි. නමුත් කිරිවල සුරක්ෂිතභාවය තහවුරු කරන්නට ඉන්දියාවට ඒ හැකියාව ලැබිලා තිබෙනවා. නමුත් අපි දැනගන්නට ඕන එකපාරක් අසාර්ථක වුණු මේ අමුල් ශ්‍රී ලංකා ඒකාබද්ධ වැඩසටහන අද දවසේ සාර්ථක වීම සඳහා පදනම කුමක්ද? මේ ගත්තු තීන්දුව తీරන පිළිබඳව විනිවිද භාවයෙන් යුක්ත වූ සාකච්ඡාවක් ඕන. දැන් මම කාටවත් මඩ ගහන්න කියනවා නෙවෙයි, මට මේ ඒ වෘත්තීය සමිති නියෝජනය කරන ඒ නිලධාරීන් කියපු කාරණාවක්. දැන් නිලධාරීන් ගිහිලා අහලා තියෙනවා ඒ විෂය භාර ඇමතිවරයාගෙන් මොකද්ද මේ සිද්ධ වෙන්නේ කියලා. ඇමතිවරයා කියලා තියෙනවා මට නම් කරන්න දෙයක් නැහැ, මට මේක ජනාධිපති කාර්යාලයෙන් ආවි කැබිනට් පේපර් එක, මම මේක අස්සම් ගල්ලා දුන්නලු. මං අහන්නේ එහෙම කරන්නද ඇමතිවරු ඉන්නේ? ඉතින් මේක ගැන උත්තරයක් අපිට අවශ්‍යයි. ඒ වගේම මම අර ලයිස්තුව කියාගෙන ගියා, මට දැනගන්න කැමති මේ ආණ්ඩුවේ වගකිව යුතු පුද්ගලින්ගෙන් මේකද සෞභාග්‍ය දැක්ම? මේ රටේ NLDB ගොවිපළවල් 30කට වැඩි ප්‍රමාණයක් මිල්කෝ එකත් එක්ක විකුණා දැමීමද මේ සෞභාග්‍යයේ ඉදිරි දැක්ම? ඒක මේ එක එක ප්‍රභූවරුන්ට සෞභාග්‍ය දැක්මක් වෙන්න පුළුවන්. නමුත් ඒක රටටම අභාග්‍ය සම්පන්න දෙයක් කියන එක මම කියන්න කැමති. කරුණා කරලා මේකේ ඇති තතු මේ ගිවිසුම් පිළිබඳව රටට තොරතුරු ඉදිරිපත් කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා. ස්තුතියි.
හිටපු ජනාධිපතිතුමාට
දෙන්න කරුණා කරලා මේ NLDB පාම් මේ විදියට 30 ගණක් දීම පුදුම ජාතික අපරාධයක්. පොළොන්නරුවේ තිබෙන LED පාම් එක අක්කර 7000ක් විතර වෙනවා. පොළොන්නරුව නගරයෙන් පටන් ගත්තාම අවසන් වෙන්නේ මහවැලි ගඟ කෙරෝලෙන්. මේකේ විශාල සත්තු ප්‍රමාණයකුත් ඉන්නවා. ඒක නිසා දේශීය නිෂ්පාදනයේ කිරි නිෂ්පාදනයේ වර්ධනය කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් පශු සම්පත් අංශත් ඒකාබද්ධ වෙච්ච විශේෂඥ රාශියක් මේ රටේ ඉන්නවා. පිට රටින් අමුල් සමාගමෙන් උපදෙස් ගත්තර කමක් නැහැ. විශේෂඥ උපදෙස් ගත්තර කමක් නැහැ. විශේෂඥ උපදෙස් අරගෙන මේ රටේ කිරි නිෂ්පාදනය වැඩි කරන්න මේ මුළු රටේම මේ NLDB ෆාම් 30ක් මේ විදිහට දීවනම් ඉතාම මහා ඛේදවාචකයක්, ජාතික අපරාධයක්. ඒ වගේම තමයි මිල්කෝ සමාගම ගැන කියන්නට ඕනේ. මිල්කෝ සමාගමටත් මේ තත්ත්වය ඇති කරන්න එපා. මිල්කෝ සමාගමත් ආදායම් වර්ධනය කරන්න පුළුවන් ආයතනයක්.
ඇමතුමාගේ අවධානය යොමු කරලා ඉදිරියේදී පිළිතුරු ලබා දෙන්න කටයුතු
කරනවා. වරප්‍රසාද පිටමුණ ප්‍රශ්නේ හෙක්ට අපු ඇමතුමා.
ගරු කතානායකතුමනි, මේ අවස්ථාවේදී වරප්‍රසාදයක් හැටියට මම ඉදිරිපත් කරන මේ කාරණාව මට විතරක් නෙවෙයි, මං හිතනවා මුළු පාර්ලිමේන්තුවේ සියලු දෙනාට 225 දෙනාටම බලපාන කාරණාවක් සම්බන්ධයෙන් තමයි මම අදහස් ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙන්නේ වරප්‍රසාදයක් හැටියට. හේතුව මීට සති දෙකකට විතර ප්‍රථම දිවයින පුවත්පතේත් අරුණ පුවත්පතේත් ඉතාමත්ම අසත්‍ය ප්‍රචාරයක් මා සම්බන්ධව සහ නලින් බණ්ඩාරගරු මන්ත්‍රීතුමා සම්බන්ධව විශේෂයෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙපළක් හැටියට ප්‍රචාරය වුණා වගේම ඊට සම්බන්ධ වෙච්ච වෙබ් අඩවි මේක නිකන් හරියට ඌරෙක්ට හම්බෙච්ච අසූචි වගේ පාවිච්චි කරමින් ඉතාමත්ම අශීලාචාර ලෙස මාධ්‍ය හසුරුවමින් ජනමාධ්‍ය වෙනුවට ඒක ජඩමාධ්‍ය විදියට සකස් කරමින් මාධ්‍යයේ වැරදි සහගත ප්‍රවෘත්ති විශේෂණ ප්‍රකාශ කරලා තිබුණ ජනතාවට. මේ නිසා තමයි ඒක නිවැරදි කරන්න තමයි අද විශේෂයෙන්ම මේ අවස්ථාව ලබා ගත්තේ. මම විශේෂයෙන්ම කියන්න ඕන, මම මේ මාසේ ඉතාලියේ මිලානෝ නගරයට ගියා. ඒ ගියේ පළවෙනිදා, ඒ ගිහිල්ලා දෙවෙනිදායෙන් පස්සේ මම තුන්වෙනිදා මගේ තව මිත්‍රයෙක් සමග මිලානෝ නගරයේ සිට දුම්රියෙන් ජිනීවා නගරයට ගියා. පැය 4ක කාලයක් අරගත්තා. ඒ පැය 4ක කාලෙ ගිහිල්ලා ජිනීවා නගරයට ගිහිල්ලා ජිනීවා නගරයේ ප්‍රධාන දුම්රියපල ස්ථානයේ ඉදිරිපිට තියෙන ඉන්ටර්නැෂනල් ටර්මිනස් කියන හෝටලේ නතර වෙලා අපි ජිනීවා නුවර තියෙන මානව හිමිකම් සංවිධානයට ගියා. හැබැයි මතක තබා ගන්න ඕන කරු කතානායකතුනි, මේක සම්පූර්ණයෙන්ම මගේ පෞද්ගලික චාරිකාව. පෞද්ගලික මුදල් වියදම් කරලා මගේ පෞද්ගලික කාලය අරගෙන රජයේ ක්‍රියාවලියක්වත් ජනතාවගේ සතපහක්වත් පක්ෂයේ සතපහක්වත් අරගෙන කරපු වැඩසටහනක් නෙවෙයි, පෞද්ගලිකව මාගේ චාරිකාවක්. විශේෂයෙන් මම අපේ පක්ෂයේ විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ සංවිධානය හදන කෙනෙක් හැටියට මගේ වගකීමක් තියෙනවා ඒ සංවිධාන හදන්න. ඒතකොට ඉතාලියේ සංවිධාන කටයුතු කරන ගමන් තමයි මම සහභාගී වුණේ ජිනීවා නුවර මේ මානව හිමිකම් සංවිධානයට ගියේ. එතකොට මානව හිමිකම් 54 වෙනි සැසිවාරය පැවතුනේ සැප්තැම්බර් 11 වෙනිදා ඉඳලා. ඒක ශ්‍රී ලංකාවට එක දිනයක් ලබා දීලා තිබුණා. ඊට පස්සේ මේකේ ප්‍රධාන වැඩසටහන අවසන් වෙලා තිබුණා. අවසාන කාල පරිච්ඡේදය තමයි අපි ගියේ. අපි ගියේ ලබන මාර්තු මාසයේ පවත්වන 55 වෙනි සැසිවාරය සඳහා එක පෙර උරුවක් හැටියට. මගේ පළවෙනි වැඩසටහන හැටියට තමයි මං ගිහිල්ලා මේක අධ්‍යයනය කරන්න තමයි ගියේ. සමහර අය මේ ජිනීවා ගියාම හිතන්නේ මානව හිමිකම් ගැන විතරයි. හැබැයි ජිනීවා නගරේ තියෙනවා අපිට සම්බන්ධ වෙච්ච, අපිට ඉගෙන ගන්න තියෙන කරුණු කාරණා ඒකරාශි කරගන්න පුළුවන්. අපි රජයක් තුලදී විශාල වශයෙන් මේ රට ඉදිරියට ගෙනියන්න ආර්ථික වශයෙන් ශක්තිමත් කරන්න, ඊළඟට විදේශීය කටයුතු වශයෙන් සම්බන්ධීකරණය කරගන්න විශාල සම්පත් රාශියක් ඇතර තියෙනවා. අනිත් ආයතන තියෙනවා, ILO එක තියෙනවා, IPU එක තියෙනවා, ඊළඟට විශේෂයෙන්ම යුනිසෙෆ් එක තියෙනවා, රෙඩ් ක්‍රොස් එක තියෙනවා. මේ ආයතන සියල්ලම මෙතන තියෙනවා. අපි ගියේ මේ ආයතනත් එක්ක සම්බන්ධීකරණයක් වෙලා ඉදිරි කාලයේදී අපිට අවශ්‍ය කරන තොරතුරු සහ සම්පත් ටික ලබා ගන්න. එනිසා අපි ජිනීවා නුවර මානව හිමිකම් ඒ ආයතනයට ගිහිල්ලා, සංවිධාන ආයතනයට ගිහිල්ලා ඒ සැසිවාරයේ ඇතුලේ අපි යම්කිසි අධ්‍යයනයක් කරේ. ඒ අධ්‍යයනය කරද්දී එතනදී අපි ඇත්තටම තානාපති වශයෙන් UN මිෂන් හැටියට අපි ඇමරිකාව හම්බ වුණා, අපි ඉන්දියාව හම්බ වුණා, අපි එංගලන්තේ හම්බ වුණා, අපි ප්‍රංශේ හම්බ වුණා. මේ කට්ටියත් හම්බ වෙන ගමන්ම අපි ILO සහ ඒ IPU ආයතන මේ සියල්ලත් එක්ක සාකච්ඡා කරා. අපේ වැඩකටයුතු අපි නිසි ලෙස එක පැත්තකින් පාසුකු පාරේ සම්බන්ධව අපි කතා කරා, අනිත් පැත්තෙන් අපිට ලැජ්ජයි කියන මාධ්‍ය නිදහස් සම්බන්ධයෙන් අපි කතා කරා. මේ සියල්ල ගැන අපි සාකච්ඡා කරා. එතකොට අපි තුන්වෙනිදා රාත්‍රියේ ගිහිල්ලා එතන නතර වෙලා 4 වෙනිදා උදේම අපි ඒ හෝටලේ ඉඳලා බස් රථයෙන් තමයි ජිනීවා මානව හිමිකම් සංවිධානය ඇතුළට ගියේ. ඒ සංවිධානය ඇතුළට ගිහිල්ලා තමයි ලියාපදිංචි වෙලා ඇතුළට ගිහිල්ලා ඒ කටයුතු කරේ. ඒ කටයුතු කරද්දී මගේ මිත්‍ර අපේ ගරුව නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා එතුමා ජර්මනියට ගිහිල්ලා ජර්මනිය හරහා ජිනීවා නුවරට පැවිල්ලා ජිනීවා නුවරදී අපිත් එක්ක සම්බන්ධ වුණේ මානව හිමිකම් සංවිධානය ඇතුළේදී. ඒ ඇතුළේදී සංවිධානය වෙලා එතන කටයුතු කරලා අවසානයේ අපි රාත්‍රිය ඇවිල්ලා ඒ හෝටල් කාලයම ලැබුම් අරගෙන රාත්‍රි ආහාර අරගෙන අපි නිදාගෙන පහුවෙන්ද උදේ නැවත වතාවක් අපි නැවත වතාවක් ගියා සංසදයේ ඇතුලේ තියෙන ක්‍රියාත්මකනේ ක්‍රියාවලියට සම්බන්ධ වෙන්න. අපි ගිහිල්ලා අපි විශේෂයෙන්ම සයිඩ් ඉවෙන්ට් සමයි කරේ. මේක විශාල කොටසක් අපි ලංකාව වෙනුවෙන් කරා. මොකද ඒකෙදි ලංකාව පාවා දීමවත් ඔත්තු කියන්නවත් වෙනකව වැඩ කරුත්තක් නෙමෙයි. එතන විශාල දෙයක් අපිට කරන්න පුළුවන්. අපිට ඉගෙන ගන්න ගොඩක් දේවලුත් තියෙනවා. අපිට ඉදිරි කාලෙදි විශාල වශයෙන් මේ රට ශක්තියක් ලබා දෙන දේවල් එතන තියෙනවා. ඒ සියල්ල අපි ලබා ගත්තා ඉවරදී නිසා. ඊළඟට කරේ විශේෂයෙන්ම එතනදී සයිඩ් ඉවෙන්ට්ස් වල විශේෂයෙන්ම තියෙනවා අවැසි විශේෂයෙන්ම වැඩසටහන් කීපයක් තියෙනවා. ඒ කීපයකට අපිට අපිව සම්බන්ධ කරේ විශේෂයෙන්ම යුනිවර්සල් හියුමන් රයිට්ස් කවුන්සිල් කියන ආයතනේ. ඒක නන් ගවර්න්මන්ට් ආයතනයක්. ඒක ජිනීවා මානව හිමිකම්ව සම්බන්ධ වෙලා තියෙන ලියාපදිංචිලා තියෙන ආයතනයක්. එතකොට ඒ ආයතනය අපිට කිව්වා අපිට අවස්ථාවක් ලබා දෙන්නම් අර එක ඉවෙන්ට් එක විනාඩි එකමාරක කතාවක් පවත්වන්න අවස්ථාව ලබා දෙන්නම් කියලා ඒ අය කිව්වා උත්සාහයක් කරන්නම් කියලා. එතකොට මම එකඟ වුණා ඒකට. එකඟ වෙලා මගේ නම දුන්නාම විශේෂයෙන්ම මේ ආයතනයට අවස්ථාව දෙන්න අපේ නමට නෙවෙයි. ඒ ආයතනය දුන්න අවස්ථාව විශේෂයෙන්ම මගේ නම වෙනුවෙන් වෙන් කරපුවා මට ලැබුණේ 55 වෙනි ස්ථානේ. 55 වෙනි ස්ථානේ ලැබුණාට පස්සේ මම රැඳිලා හිටියා. ඊට පස්සේ ඇත්තටම සමහර අය සූම් එක හරහා සහ එතන සහභාගී වෙච්ච අය ඉන්නයි සහභාගී වෙච්ච නැති කණ්ඩායමක් නිසා මගේ නම තව ඉදිරියට ආව 45 වෙනි ස්ථානේ දක්වා. එතකොට මම 45 වෙනි ස්ථානේ දක්වා එද්දි මම ඒ ඇතුලේ මම වාඩි වෙලා හිටියා මේ කටයුත්ත කරන්න ඉදිරිපත් කිරීම කරන්න විනාඩි එකමාරක වැඩසටහනක් කරන්න මම සූදානමින් හිටියා. ඉතකන මම පුටුවෙන් පුටුව ලඟ වෙන්න තියෙන කතා කරන ස්ථානේ දක්වා. ඒ පුටුවෙන් ලඟ වෙවි හිටියා මම. ඉතල අවසාන වෙද්දී 43 වෙනිය වෙද්දී අවසාන වුණා. ඒක තාක්ෂණික වශයෙන් ඒ සැසිවාරයේ කාලය අවසාන වෙන නිසා තමයි ඒ කාලය අවසාන කරේ. එතකොට ඒ කාලය අවසාන වුණාට පස්සේ මට ඒක කතා කරන්න බැරුව ගියේ. හැබැයි ඒ විනාඩි එකමාර. හැබැයි විනාඩි 10 15 20 අපි අනිත් ආයතන එක්ක සියලු ආයතනත් එක්ක මේක බෙදාගත්ත කතා කරගත්තා. හැබැයි අපිට දුක අපි විශේෂයෙන්ම මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් කතා කරා මෙතන. එතකොට අපි 4 වෙනිදායි 5 වෙනිදායි මේ වැඩ කොටස් ටික අභ්‍යන්තරේ කරලා අපි 5 වෙනිදා හවස මම 6:39 ට නැවත වතාවක් දුම්රිය අරගත්තා ආයේ මිලානෝ නගරයට ඇවිල්ලා වෙරෝන නගරයට යන්න. එතකොට මෙතුමා එතන 6:05 දුම්රිය අරගත්ත නලින් බණ්ඩාරගාරු මන්ත්‍රීතුමා නැවත ජර්මනියේ ෆ්‍රැන්ක්ෆර්ට් පලා යන්න. එතකොට මේ අතරතුර අපිට හොඳට මතක තියාගන්න මේ වෙන්නප්පියෝන් හොඳට කනබණු මතක තියාගන්න. අපිට මම සාමාන්‍යයෙන් ඇල්කොහොල් වලට මම සම්බන්ධ නැහැ. මම එහෙම ගන්න මිනිහෙක් නෙවෙයි. එහෙමත් නැතුව හරියට නිකන් මේක දිවයින පුවත්පතේ මුල් පිටුවේ දාලා තිබුණේ පොල් ගෙඩියක් උනේ. හැබැයි ඊළඟ ඉරිදා මේක නිවැරදි කරලා සමාවිල්ලනවා කුරුමිණියක් උරෙන්. මතක තියාගන්න කුරුමිණියක් උරෙන් සමාවිල්ලුවට ඒක නිවැරදි කරාට මතක තියාගන්න ඒක නිවැරදි වෙන්නේ නැහැ. තමුන්නාසට උනත් මතක තියාගන්න හෙට දවසේ තමුන්නාසගේ චරිත ඝාතනය කරොත් ඒ චරිතය නැවත හදාගන්න ලේසි වෙන්නේ නැහැ. අවුරුදු 30ක් තිස්සේ මේ දේශපාලනය එදිලා අපේ පෞද්ගලික සල්ලි වියදම් කරලා ප්‍රාදේශ සභාවෙන් ඉඳලා පළාත් සභාවෙන් ඉඳලා පාර්ලිමේන්තුවට ඇවිල්ලා අපි හදාගත්ත නමක් තියෙනවා. අපි හොරගම් කරලා වංචා කරලා දූෂණය කරලා නැහැ කාගෙන්වත්. ආණ්ඩුවේ සල්ලි 45ක් අපි වියදම් කරලා නැස්ති කරලා නැහැ. එවැනි අවස්ථාවක කිසිම හේතුවක් නැතුව හේතුවකින් තොරව මේනි කාරණා ඉෂ්ට කිරීම මතක තියාගන්නත් හෙට අද මට හෙට තමුන්නාසට කියලා මතක තියාගන්න. ඇඳුමක් ඇඳගෙන කෙලින් කොන්ද කෙලින් තියන් ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුගේ ගරුත්වය විනාශ කරන්න සමහර මාධ්‍ය අපි ඇත්තටම ජනමාධ්‍යයට ඉසටම ආචාර කරන මොකද ජනමාධ්‍ය ඉතාමත්ම හොඳ සේවයක් කරනවා මේ රටට. ජනතාව දැනුවත් කරනවා අපිට මඟ පෙන්වනවා අපේ වැරදි සමන්ලට ඉවරදි කරනවා. ඒකට අපි එකඟයි. ඒකට අපි හිස නමනවා පැහැදිලිව. හැබැයි අපි ජඩ මාධ්‍යයට ඉසටමන්න සූදානම් නැහැ. ඒ නිසා අපි විශේෂයෙන්ම මේ වරප්‍රසාදයක් තිබුණත් අදත් අපි සමග ජන බලවේගයේ හැටියට මේ රටට අපි කියාදෙන එක පාඩමක්. ඒ පාඩම තමයි අපේ වරප්‍රසාද තිබුණට අපි මේ මාධ්‍ය ආයතන දෙක හෝ අනිත් ආයතන වරප්‍රසාද කමිටුවට ගේන්න කියලා යෝජනා කරන්නේ නැගරු කතානායකතුමනි. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී විදිහට ස්වාධීන අධිකරණයක් තියෙනවා. අපි අධිකරණයට යනවා. අපි බිලියන් එකක් මාත්ගරු නලින් බණ්ඩාර මන්ත්‍රීතුමාත් වන්දි හැටියට ඉල්ලලා අධිකරණයේ අපි ඒක විභාග කරන්න අවශ්‍ය වැටසටහන ක්‍රියාත්මක කරනවා. ඒ අධිකරණයට ඇවිල්ලා එයාට කියන්න පුළුවන් ඒ අය කියපු කාරණා ඇත්තයි කියලා. අපි ළඟ මෙතන ගිය ඒ ගුවන් බලපත්‍රයේ ඉඳලා ඒ දුම්රිය බලපත්‍රයේ ඉඳලා හෝටලේ හිටපු ඒ ගෙවින් කරපු සියලු දේ ඉඳලා ඊළඟට බස් එකට පාවිච්චි කරපු QR එක ඉඳලා මේ ඊළඟට විශේෂයෙන් මෙතනදී මම සභාගත කරනවා විශේෂයෙන්ම අපි කරපු සේවාව සම්බන්ධයෙන් සනාථ කරලා අපිව සම්බන්ධීකරණය කරපු යුනිවර්සල් හියුමන් රයිට්ස් කවුන්සිල් ආයතනය ලිපියක් එවලා තියෙනවා ඒක සනාථ කරලා සියලු දේවල් ඊළඟට 55 වෙනිකටත් අපිට ආරාධනා කරලා තියෙනවා අපි දන්නවා මේ ස්ථානයේ හිටියා යම්කිසි සස්තවාදී කණ්ඩායමකට සම්බන්ධ විශේෂයෙන්ම දේශපාලන වශයෙන් විතරක් නෙමෙයි ජාතිවාදී අදස්සින කණ්ඩායමක් හිටියා අපි හිතුවා යමක් කරයි කියලා අපි හිතුවේ මේ වගේ පහත් වැඩක් නෙමෙයි ඊමීට වඩා සැලසුම් සහගත වැඩක් අපිට විරුද්ධව කරයි කියලා මොකද සමග ජනමාලගේ බලයට කියලා විශාල බයක් තියෙන කණ්ඩායමක් ඉන්නවා මොකද දඬුවම් දෙයි කියලා බයක් තියෙන කණ්ඩායමක් ඉන්නවා ඒ නිසා මේ වැඩේ කරයි කියලා අපි හිතුවා හැබැයි කරලා තියෙන්නේ ඉතාමත් පහත් නින්දිත ක්‍රියාවක් ඒ නිසා පැහැදිලිව කියනවා අපි නිර්දෝෂී අපි ගිය කාර්ය නිවැරදි ආකාරයෙන් ඉෂ්ට කරා අපි ඉදිරි කාලෙදී ඉෂ්ට කරනවා මොන බලපෑම ආවත් කාගේ සල්ලි වලට යට වෙලා සමහර මාධ්‍ය ආයතන මේ වගේ ක්‍රියාත්මක දේවල් ක්‍රියාත්මක වුණත් විශේෂයෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට මට දීලා තියෙන කාර්ය ප්‍රතිපත්ති ගරුකව ඉෂ්ට කරනවා පක්ෂයක් හැටියට විතරක් නෙමෙයි පුද්ගලයෙක් හැටියටත් ඒ වගේ ප්‍රතිපත්ති ගරුකව මම මෙදා අද එදා ඉඳලා මේ වෙනකන් කාගේවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරෙන් හෝ තව කෙනෙක්ගේ පෞද්ගලික කටයුතු සම්බන්ධව කොතනකවත් විවේචනය නොකරපු කෙනෙක් මම. මොකද එවැනි ප්‍රතිපත්තිකරුක දේශපාලනයක් කරන්න නිසා ඒ දේශපාලනයේ සම්බන්ධව යම්කිසි මාධ්‍යයක් මේ නිකුත් කරන ක්‍රියාවලිය සම්බන්ධ අපිට කලකිරීමක් තියෙනවා වේදනාවක් තියෙනවා මොකද හේතුව අපි නිවැරදිව මේ මහජන සභාවේ ඉඳගෙන මේ මහ පොළවේ ඉඳගෙන නිවැරදිව ක්‍රියාත්මක කරන කණ්ඩායමක් නිසා ඔබතුමාට විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා වරප්‍රසාදයක් ඇතුළේ මේ අවස්ථාව ලබා දීම සම්බන්ධව අවසාන වශයෙන් නැවත කතාවක් කියනවා වරප්‍රසාද කමිටුවට අපි මේ අයව ගෙන්නන්න කියලා යෝජනා කරන්නේ නැහැ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉස්සරහා අපිට තාවත් හැල්ලුවට ලක් කරන්නේ මේ හැබැයි ප්‍රජාතන්ත්‍රවාදී විදිහට ඒගොල්ලන්ටත් අදහස් කියන්න පුළුවන් අපිටත් අදහස් කියන්න පුළුවන් ගරු අධිකරණය වෙත ඉදිරිපත් කළා ඒ කරුණු කාරණා අපි සියල්ල විසඳ ගන්නවා කියන එක විශේෂණයක්
පණක් කෙටුම්පත් පිළිගැනීම පිළිබඳ දැනුම් දීම ඔව් චන්දිවිර පරිමන්තුමා එක්මන්ට කියන්නේ
ආයකතුමනි මේ පාර්ලිමේන්තුවටම අදාළ ප්‍රශ්නයක් මම මගේ වරප්‍රසාද කමිටුවෙන් හඬපටය ඉල්ලුවා මේ පාර්ලිමේන්තුව තුළ සිදු වූ සිද්ධිය මගේ අපරාධ ගණයේ වරදක් සිදු වුණාද කියන එක පිළිබඳව ඔබතුමා දන්නේ නැහැ මට උසාවියට යන්න ඒ සාක්ෂි අවශ්‍යයි අපිව ආරක්ෂා කරන්න ඉන්න කෙනා හැටියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අයිතිය ආරක්ෂා කරන්නේ නැත්නම් මේ පාර්ලිමේන්තුව තුළ සිදුවන අපරාධ ගණයේ වරදවන් වහන්න හදනවා නම් අන්තර් පාර්ලිමේන්තු සම්මේලනයට ගිහිල්ලා කොමන්වෙල්ත් පාර්ලිමෙන්ටේරියන් ඇසෝසියේෂන් එකට ගිහිල්ලා මේ පාර්ලිමේන්තු ක්‍රමය පිළිබඳව කතා කරන්නේ මොනවද කියන එක මට හිතා ගන්න බෑ.
හරි බොහොම ස්තුතියි.
අරුණා කළා.
ඔය මාතෘකාවෙන් දෙසරයක්
කළා. ඒ ලේකන ඒ හඬපට ලබා දෙන්න කටයුතු කරන්න කියලා මං ඉල්ලනවා. ඔබතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අයිති අපි මේ රටේ 56,000ක් අද මන්දපෝෂණින්.
හරි.
ළමයින්ට ගුරුවරු නැහැ. කතිකාචාර්යවරු අටක ළමයි අටකට ළමයි 16කට ඉන්න ඕනේගේ
බොහොම ඉස්සුතිපත්වා දැන් එතනින් ඔකට අතර කරන්න ඔව් චමින්දි විජේසිරි මේ බණ්ඩාරම
නායකතුමනි මං හිතන්නේ මේ මන්ත්‍රීතුමාට වෙච්ච දේ ඉතාලම බරපතල තත්වයක් මම ඔබතුමාගෙන් විශේෂයෙන් ඉල්ලීමක් කරනවා මොකද අපි දන්නවා ආරක්ෂක ලේකම්තුමා නිතර මේ කාර්ක සභාවලට එනවා මීට පස්සේ කාර්ක සභාවලට අපිට යනකොට අපිට අපේ MSDI ආත් අරන් යන්න වෙයි මොකද එතුමා එච්චර ක්‍රූර විදියට තමයි හැසිරලා තියෙන්නේ. ඒ නිසා මීට පස්සේ අපිට ආරක්ෂාව ලබා දෙන්න ආරක්ෂක ලේකම්තුමා එනකොට විතරක් අපිට MSD කරන් යන්න අවස්ථාව දෙන්න.
බොහොම ස්තුතියි. ඔව් සභානායකතුමා.
අර කතානායකතුමනි ජාතික සමගිය සහ ප්‍රතිසන්දානය සඳහන කාර්යාලයේ කෙටුප්පත් ඉදිරිපත් කරනවා.
ශ්‍රී ලංකාව තුළ ජාතික සමගිය සහ ප්‍රතිසන්දානය සහතික කිරීම සහ ප්‍රවර්ධනය කිරීම පිණිස ජාතික සමගිය සහ ප්‍රතිසන්දානය සඳහා වන කාර්යාලය පිහිටුවීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිසද එහි බලතල කාර්ය සහ කාර්යභාරය දැක්වීම සඳහා සහ ඊට සම්බන්ධ හෝ ඊට අනුෂාංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිසද වූ පනත් කෙටුම්පතකි.
වෙනවර කීම කවදාද?
හෙට හෙට දින.
යෝජනාංක දෙක
ඉදිරිපත් කරන කරු කතානායකට.
සභාවක් එකඟද?
හායි.
ප්‍රදීප් මුදුකඩ මන්ත්‍රීතුමා විශ්‍යාංක දෙක ඉදිරිපත් කරන්න.
ඉදිරිපත් කර.
පාස්කු ඉරු දින මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය පිළිබඳව බ්‍රිතාන්‍ය චැනල් 4 නාලිකාව විසින් විකාශය කරන ලද වැඩසටහන මගින් එල්ල කරන චෝදනා විමර්ශනය කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව වන යෝජනාව මම ඉදිරිපත් කරමි.
අපේ ප්‍රදීප් උදුගල බන්තුමගේ නාපු යෝජනාව මම ස්ථිර කරනවා.
විශේෂයෙන්ම මේ කාරණා පිළිබඳව මට ඉදිරිපත් කිරීමකට අවස්ථාව ලබා දෙන්න ගරු කථානායකතුමනි, මම ඇත්තටම මේ නැගී සිටියේ යෝජනාව ඉදිරිපත් කරලා ස්ථිර කරන්නට පෙර අන්න ඒක කරුණාකරලා නෝට් කරගන්න. විශේෂයෙන්ම මම කැමති මේ අවස්ථාවේ National Catholic Committee for Justice to Easter Sunday Attack Victims, ජාතික කතෝලික කමිටුව ඉදිරිපත් කරපු අතිගරු ජනාධිපතිතුමාට යවපු ලිපිය සභාගත කරනවා, හැන්සත්ගත කරනවා. එහි අඩංගු කාරණා ඔබතුමාව දැනුවත් කිරීම මගේ වගකීමක්. විශේෂයෙන්ම එහි විමර්ශන 99% අවසන් කියපු කතාව ඒ කතෝලික කමිටුව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම FBI බුද්ධිංශය විසින් ලබා දුන්නු IP ලිපිනයේ 90 සහරාන් සමග කතාබහ කරන ලද පුද්ගලයෙකු CID නිලධාරීන් විසින් අත්අඩංගුවටගෙන ප්‍රශ්න කිරීමේදී හමුදා බුද්ධිංශය එය වැළැක්වීම පිළිබඳව විමර්ශනයක් අවශ්‍යයි. පොඩි සහරාන් සමග සම්බන්ධතා පැවැත්වපු සොනික් යන අන්වර්ත නාමයෙන් හැඳින්වූ බවට සැකකරන පොලිස් පරීක්ෂක බණ්ඩාර මහතාගේ CID නිලධාරීන් ප්‍රශ්න කිරීමේදී හමුදා බුද්ධිංශය විසින් එය වැළැක්වීම පිළිබඳව පැහැදිලි විමර්ශනයක් අවශ්‍යයි. අබුහින් සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශනය කර තිබේද යන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ සභාපති විසින් DIG රවි සෙනවිරත්න මහතා වෙත කොළ කෑල්ලක සටහන් කර වූ නම කුමක්ද කියන එක පිළිබඳව විමර්ශනයක් අවශ්‍යයි. තාජ් සමුද්‍ර හෝටලයේදී බෝම්බේ පුපුරවා නොගෙන එයින් පිටව යාමට දුරකථනයෙන් අබ්දුල් ලතීෆ් ජමිල් නැමැත්තා වෙත ඒ නීච ත්‍රස්තයා වෙත උපදෙස් ලැබුණේ කා වෙතින්ද සහ ජමිල් ඇතුළු අනෙකුත් පුද්ගලින් නිරීක්ෂණය කරන ලද හමුදා බුද්ධිංශයේම තොරතුරු CID වෙත ලබා දුන්නේ මන්ද යන්න පිළිබඳව විමර්ශනයක් අවශ්‍යයි. රවි සෙනවිරත්න මැතිතුමා TNL රූපවාහිනී නාලිකාවේ විකාශය වූ ජනහඬ වැඩසටහනේ සිදු කළ ප්‍රකාශය පිළිබඳව විමර්ශනයක් අවශ්‍යයි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු ලබා දුන් ඉන්දිය බුද්ධිංශයේ පුද්ගලයා සම්බන්ධ ඒ කරුණු කාරණා පිළිබඳව විමර්ශනයක් අවශ්‍යයි. සාරා ජස්මින් සම්බන්ධයෙන් වෙනමම ස්වාධීන විමර්ශනයක් අවශ්‍යයි. ඒ වගේම ගැලනිගමදී මුදවාහරපු වාහනයක් පිළිබඳව, ලොරියක් පිළිබඳව, ඒට සම්බන්ධ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ක්‍රියාකලාපය පිළිබඳව විමර්ශනයක් අවශ්‍යයි. ඒ වගේම නිලන්ත ජයවර්ධන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා වහාම සුදුසු විනය මාර්ගයක් ගත යුතුයි කියලා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුවක් ලබා දී තිබේදී පොලිස් කොමිෂන් සභාව විසින් තවදුරටත් විනය පරීක්ෂණයක් පැවැත්වීම සහ උසස් වීම ප්‍රධානය කිරීම පිළිබඳව විමර්ශනයක් අවශ්‍යයි. ඒ වගේම නිලන්ත ජයවර්ධන මහතාගේ ජංගම සහ ලැප්ටොප් පරිගණකයේ දත්ත මකා දීම පිළිබඳව විමර්ශනයක් අවශ්‍යයි. ඒ නිසා විශේෂයෙන්ම මේ National Catholic Committee for Justice to Easter Sunday Attack Victims කියන ඒ සංවිධානය බොහොම පැහැදිලිව කියනවා මේ තත්ත්වය තුළ ගරු කථානායකතුමනි, මේ පාර්ලිමේන්තු කාරක සභාව පිළිබඳව කිසිම විශ්වාසයක්, එහි අපක්ෂපාතිත්වය පිළිබඳව, එහි අවංක භාවය පිළිබඳව කිසිම විශ්වාසයක් නැතේ කියන කාරණාව ඉදිරිපත් කරමින් යෝජනා තුනක් ඉදිරිපත් කරනවා. ඒ යෝජනා තුන තමයි පාස්කු ප්‍රහාරයේ පිටුපස ඇති කුමන්ත්‍රණය සම්බන්ධයෙන් වන විමර්ශනය, ස්වාධීන ජාත්‍යන්තර විමර්ශන කණ්ඩායමක අධීක්ෂණය යටතේ සිදු කළ යුතු බවත්, එම විමර්ශනය සඳහා පත්කරන ලද දේශීය කණ්ඩායම සඳහා විවිධ ප්‍රදේශවලට ස්ථාන මාරු කරන ලද CID නිලධාරීන් ඇතුළත් කළ යුතු බවත්, ඒ වගේම එසේම විමර්ශනයට ලක්වන උසස් නිලධාරීන්ගේ සේවය විමර්ශනයේ නිමාවන තුරු අත්හිටු වීම මේ යෝජනාව ඉදිරිපත් කළා තිබෙන්නේ මේ කමිටුවෙන්. මම විශේෂයෙන්ම දැනගැනීමට කියන්න කැමති, මේකට අත්සන් තබලා තිබෙනවා අතියුතුම් කාඩිනල් මැල්කම් රංජිත් හිමිපානෝ, අතියුතුම් වැලන්ස් මෙන්ඩිස් හිමිපානෝ, අතියුතුම් හැරල්ඩ් ඇන්තනි පෙරේරා හිමිපානෝ, අතියුතුම් රේමන් වික්‍රමසිංහ හිමිපානෝ, අතියුතුම් JD ඇන්තනි හිමිපානෝ, අතියුතුම් ඇන්ටන් රංජිත් හිමිපානෝ, ඒ වගේම අතිගරු ෆ්‍රැන්සිස් සේනානායක පියතුමා, අතිගරු සාගර හෙට්ටියාරච්චි පියතුමා, අතිගරු ජයශෙල්ටන් වැලිකඩාරච්චි පියතුමා, අතිගරු මනෝ කුමාර නාගරත්නම් පියතුමා, අතිගරු ෆ්‍රීලි මුතුකුඩාරච්චි පියතුමා, අතිගරු සිස්වාන්ද ක්‍රූස් පියතුමා, අතිගරු ක්ලෙමන්ට් රොසයිරෝ පියතුමා, ගරු සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා, ගරු සිරිල් ජෝයි පෙරේරා පියතුමා, ගරු ජෝසෆ් ඉන්දික පියතුමා, ගරු ශ්‍රීනාත් මනෝජ් පියතුමා, අතිගරු ජූත් සමන්ත ප්‍රනාන්දු පියතුමා, ගරු කැමිලස් ප්‍රනාන්දු පියතුමා, ගරු ලෝරන්ස් රාමනායක පියතුමා, ගරු ග්‍රිහාන් රිඩ්ලි පෙරේරා පියතුමා, ගරු ක්ලෝඩ් නෝනිස් පියතුමා, ගරු රොෂාන් සිල්වා පියතුමා, ගරු ඩිලාන් ප්‍රනාන්දු පියතුමා, ගරු ලලිත් පෙරේරා පියතුමා, ගරු ලූක් නෙල්සන් පියතුමා, ගරු ජූඩ් රාජ් ප්‍රනාන්දු පියතුමා, ගරු ශ්‍රීලා ෆොන්සේක පියතුමා, ගරු මංජුල නිරෝෂන් පියතුමා, ගරු ගිහාන් ගුණතිලක පියතුමා, ගරු ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමා, ජනාධිපති නීතිඥ රියන්සි අරසකුල්රත්න මැතිතුමා, ජනාධිපති නීතිඥ නෙවිල් අබේරත්න මැතිතුමා, ජනාධිපති නීතිඥ ශමිල් පෙරේරා මැතිතුමා. මම මේ සියල්ලක්ම කිව්වේ මේ ආකාරයට ගරු කතානායකතුමනි, කාඩිනල් අතිගරු හිමිපාණෝ සහ මේ බිෂප්ස් කොන්ෆරන්ස් එක සහ මේ බිෂප්තුමාලා සහ මේ පියතුමන් අතර කිසිම පරස්පරයක් නැහැ. මොකද ජනාධිපතිවරයා DW නාලිකාවට දුන්නු ඒ ප්‍රෙස්කොන් ඒ සාකච්ඡාවේදී එහෙම ඉඟියක් කිව්වා. කිසිම වෙනසක් නැහැ. මම මේ නන් ලයිස්ුවම කිව්වේ මේ කාඩිනල් අතිගරු හිමිපාණන් ප්‍රමුඛ මේ සියලුම පියතුමන්ලා, මේ සියලුම බිෂප්තුමන්ලා මේ හැමෝම ඉන්නේ එකමතේක. ඒ නිසා මම ඔබතුමාට යෝජනාවක් කරනවා. මේ තේරීම්කාරක සභාව සාර්ථක තේරීම්කාරක සභාවක් කරන්නට නම් මම යෝජනා කීපයක් කරනවා. පළමුවෙන්ම අපිට මෙය පිළිගන්නට නම් මේකේ සභාපතිත්වයේ නම් කිරීම අපිට වාර දෙන්න. දෙවෙනි කාරණාව 9/11 අපිට කියන්නේ විපක්ෂයට අපිට බාර දෙන්න. සමග ජන බලවේද, සමග ජන සන්ධානයේද. ඒ වගේම 9/11 කමිෂන් එකේ ඔබතුමා දන්නවා සමසමව ඩෙමොක්‍රටික් පක්ෂයනුත් රිපබ්ලිකන් පක්ෂයනුත් සමසමව පස් දෙනා ගානේ පත් වුණා. ඒ විදිහට සංයුතිය ඇතිකරන්න මේ ඔය යෝජනා කරන කමිටුවේ එසේ නොවන්නේ නම් අපිට මේකට සහභාගි වන්නට හැකියාවක් නැහැ. මේට සහභාගි වෙනවද නැද්ද කියන එක අපි තීන්දුව කරන්නේ National Catholic Committee for Justice to Easter Sunday Attack Victims ඒ අතිගරු කාඩිනල් හිම්පාණන් ප්‍රමුඛ බිෂප්තුමන්ලා පියතුමන්ලාගේ ඒ තීන්දුව මතයි අපි අපේ තීන්දුව ගන්න කියන එක මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. ස්තුතියි.
සභා හිටපු ජනාධිපතිතුමා,
ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම මීට දවස් දෙකකට පෙර ආරක්ෂක අමාත්‍යාංශයේ ආරක්ෂක උපදේශක මහාචාර්ය රොහාන් ගුණරත්න මහත්මයා මාධ්‍යවලට ප්‍රකාශයක් කරලා තිබෙනවා මේ පාසු ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන පරීක්ෂණ කිසිදු කමිටුවකට දීමට නොහැකි රහසිගත වාර්තා ඒගොල්ල ගාව තියෙනවායි කියලා. ඒ වාර්තා කිසිේත්ම එළියට දෙන්න බැහැයි කියලා. ඊළඟට මම පත් කරපු පාසු කොමිෂන් සභාවේ වාර්තාව බාර දෙනකොට කොමසාරිස්වරු එතනදී වෙනම ෆයිල් එකක් බාර දුන්නා. එවකට හිටපු ජනාධිපති ගෝඨාභය ජනාධිපතිතුමාට මේක නීතිපතිට දෙන්නත් එපා, මේක බුද්ධ්‍යාංශ පොලිසියවලට දෙන්නත් එපා, CID එකට දෙන්නත් එපා, මේක ඔබතුමා පුජ්ජලිකව තියාගන්න කියලා. එතකොට මහාචාර්ය රොහාන් අබේ රොහාන් ගුණරත්න ආරක්ෂක උපදේශකවරයා කියනවා එක පැත්තකින් අපි ගාව තියෙන ලිපිගුන් රහස්‍යයි ඒවා මේ පරීක්ෂණවලට දෙන්න බෑ කියලා. අනිත් පැත්තෙන් ගෝඨාභය රාජපක්ෂ මහත්මයාට ෆයිල් එකක් දීලා තියෙනවා මේ ෆයිල් එක කාටවත් දෙන්න එපා කියලා. ඒක නිසා මේ පාසුක ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් පවත්වපු සියලුම පරීක්ෂණ සම්පූර්ණව අසාධාරණ සහ සම්පූර්ණයෙන්ම වැරදි පරීක්ෂණ කියන එක මම කියන්න ඕනේ. ඒ මොකද අංග සම්පූර්ණ වාර්තා නොමැතිව. අනිත් පැත්තෙන් ගත්තාම මේ චැනල් 4 චිත්‍රපටිය පිළිබඳව මේ තිබෙන කරුණු සම්බන්ධයෙන් මේ පාර්ලිමේන්තු කාරක සභාව පත්කිරීම පිළිබඳවත් විපක්ෂ නායකතුමා දරපු මතයම තමයි මම දරන්නේ. ඒ මොකද මේ මම ඒ කාදිනල් උන්නාන්සේ දරපු මතයම නෙවෙයි, විපක්ෂ නායකතුමා දරපු මතය මම දරනවා. ඒ මොකද මේ පාර්ලිමේන්තුවේ මීට කලින් පාස්කු ප්‍රහාරය පිළිබඳව තේරීම් කාරක සභාවක් පත්කිරුවා. ඒ තේරීම් කාරක සභාව සම්පූර්ණයෙන්ම ඒකට පත්කිරුවේ මගේ වෛරකාරයෝ තමයි පත්කිරුවේ. ඒ කාලේ ආණ්ඩුව තුල තිබුණු අභ්‍යන්තර ගැටුම් නිසා ඒ තීරින් කාර්ක සභාව සම්පූර්ණ අසාර්ථක වෛර වෛරයෙන් පලිගන්නා තීරින් කාර්ක සභාව බවට පත් වුණා. ඒක නිසා දැන් මේ ඕඩර් පේපර් එකේ තියෙනවා කතානායකවරයා විසින් කාර්ක සභාවේ සභාපතිවරයා සහ සමාජිකවරයන් පත් කළ යුතුය කියන එක. මම අන්න ඒකට එකඟයි. කතානායකතුමා පත් කරන්න මේකේ සභාපතිවරයා සහ මන්ත්‍රීවරු සුදුසු අය කවුද කියලා මේ 225 ඉතාම බුද්ධිමත් උගත් අපක්ෂපාතී පිරිසක් ඉන්නවා. අන්න ඒ අයගේ මේක පත් කරන්න එක එක පක්ෂවලට දෙන්න එපා. මොකද එක එක දේශපාලන පක්ෂවලට දුන්නා මේ දේශපාලන පක්ෂවල ඉන්නවා මේ පිළිබඳව නොයෙකුත් විවිධ මත දරණාය ඉතාමත්ම අසාධාරණ ලෙස. විශේෂයෙන්ම පෞද්ගලිකව මම පිළිබඳව දැඩි වෛරයෙන් ක්‍රෝධයෙන් ද්වේෂයෙන් කතා කරන වැඩ කරන කීප දෙනෙක් ඉන්නවා. ඒක නිසා සම්පූර්ණ මේ ඕඩර් පේපර් එකේ තියෙන විදිහටම මේක පත් කරනවා නම් ඔබතුමාම මේ කියන විදිහට සභාපතිවරයා සහ සමාජයෙන් පත් කරන්න. එහෙම නැත්නම් මීට කලින් අසාර්ථක තේරින් කාර්ක සභාව වගේ මේ කාර්ක සභාවත් අසාර්ථක සභාවක් විදිහට පත් කරලා අපරාධේ ආණ්ඩුවේ සල්ලි මුදල් වියදම් කරන එකේ තේරුමක් නැහැ කියන එක මම ප්‍රකාශ කරන්න ඕනයි. ස්තුතියි.
කතානායකතුමනි, ඔබතුමා හොඳට චැනල් 4 වීඩියෝ එක බැලුවොත් මම එකයි කියන්නේ, චැනල් 4 වීඩියෝ එකේ තියෙනවා ජනාධිපති කොමිෂන් වාර්තාවේ සලාද කරලා තියෙනවා. හැම කරුණක්ම කරුණු 15ක් තියෙනවා චැනල් 4 එකේ කරුණු 15ක්. ඒ 15ම ජනාධිපති කොමිෂන් වාර්තාවේ සලාද කරනවා. ඒකයි අපි කියන්නේ මේක ඇත්ත වශයෙන්ම හොඳට පරීක්ෂා කළ යුතු වීඩියෝවක්.
හරි. ඔව් නිරෝචන.
ගරු කථානායකතුමනි, දැන් මේ පාස්කු ප්‍රහාරය වෙලා දැන් අවුරුදු 4.5ක් වෙනවා. එතකොට විවිධ කමිටු, විවිධ කාරක සභා, ඒ වගේම ජනාධිපති කොමිෂන් සභා දාලා දැන් මේක හොයලා මේක අවසානයක් නෑ ගරු මේ කථානායකතුමනි. එතකොට මේ තවත් කාරක සභාවක් දාලා දැන් අද ඉතාම පැහැදිලි මේ අද අදහස් ප්‍රකාශ කරපු ආකාරයට මේක මේ පාර්ලිමේන්තුවේ හබයක් තමයි ආයමත් මේ අපේ ජනතාවට පෙන්වන්න යන්නේ. ඒක කිසිසේත්ම අපිට මේක පිළිගන්න බෑ. ඒ වගේම කතෝලික සභාව ඇතුළු මේ රටේ සමස්ත ජනතාවම මේක ප්‍රතික්ෂේප කරනවා. මේකෙන් කරන්න බෑ මේ වැඩේ. ඒ හින්දා මේක විමර්ශනය කිරීමට අවශ්‍යයි. ඒ විමර්ශනය කොහෙද යන්න ඕනේ කියලා මේ ජනාධිපති කොමිෂන් සභාවක් දාලා ඒකේ නිර්දේශ කරලා තියෙනවා. ඒ නිර්දේශ ඉස්සල්ලාම ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒ වගේම විවිධ තනතුරුවල මේ පිළිබඳව චෝදනා ලැබූ පුද්ගලයෝ විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් එතකොට ඒගොල්ලන්ව මේ තනතුරුවල තියලා මේ විමර්ශන වලට බාධා තියෙද්දි කොහොමද ස්වාධීන පරීක්ෂණයක් මේ රට තුල වෙන්නේ කියලා තමයි මෙතන ප්‍රශ්න වෙලා තියෙන්නේ. ඒ හින්දා කරුණාකරලා මේක මේ පාර්ලිමේන්තුව නැවතත් ජනතාවගේ වෛරයට පත් කරන්න එපා. ජනතාව මේ පාර්ලිමේන්තුව තුලින් මේ පාස්කු ප්‍රහාරය තවත් යට ගහලා මේකේ මේ දේශපාලන කුමන්ත්‍රණයක් මේ වහගන්න යනවායි කියන පණිවිඩය ආයමත් අද මේ සභාව තුලින් මේකට දෙන්න එපා. ඒ හින්දා කරුණා කරලා මේක ඉවර කරලා මේක ඒ කතෝලික සභාව සහ ඒ සියලු දෙනා ඉල්ලන පරිදි මේකේ ස්වාධීන ඒ වගේම පුළුල් විමර්ශනයක් කරලා ජාතික ජාත්‍යන්තර සහයෝගයක් නැතුව මේ වැඩපිළිවෙල අපි ඉස්සරහට ගෙනියන්න ඕනේ. එහෙම කරේ නැත්නම් මේක කිසිසේත්ම අපිට පිළිගන්න බෑ. අපි මේකට සහභාගි වෙන්නෙත් නැහැ කියන්න ඕන මේ අවස්ථාවේ.
හරි. ඔව්.
ගරු කථානායකතුමනි, අපි කතෝලික මන්ත්‍රීවරු හැටියට විශේෂයෙන්ම මේ කතෝලික ජනතාවට එල්ල වෙච්ච ප්‍රහාරය පිළිබඳව දිගින් දිගටම කනගාටු වෙනවා. ඒ වගේම අපි බලාපොරොත්තු වුණා විශේෂයෙන් මේ රජය පොරොන්දු වුණා මේ රටේ මිනිස්සුන්ට බලයට ඇවිල්ලා මේ සුලමුල පෙළිදරව් කරලා මේ ප්‍රහාරයට ලක් වෙච්ච ජනතාවට සාධාරණත්වයක් ඉෂ්ට කරනවා කියලා. ඒකට මේ රජය බැඳී සිටිනවා ගරු කථානායකතුමනි. දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ කරා. එතකොට CCD එකේ පරීක්ෂණ කරා. ඊට පස්සේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ මේ පිළිබඳව පරීක්ෂණ කරා, වාර්තාවක් ඉදිරිපත් වුණා. ඊට පස්සේ ජනාධිපති විමර්ශන කොමිසමත් දැම්මා. මේ විදිහට ඔක්කොම කරලා තාමත් සාධාරණත්වයක් ඉෂ්ට වෙලා නැහැ ගරු කථානායකතුමනි. මේ තුවාලේ පාර මේ වේදනාව තියෙන්නේ කතෝලික ජනතාවට කථානායකතුමනි. මෙතන මාධ්‍ය ඉස්සරහ ඇවිල්ලා අපිට චැනල් 4 එකක් අදාළ වෙන්නේ නැහැ. චැනල් 4 එකේ ඇත්තද තිබුණේ බොරුද තිබුණේ ඒව අපිට වැඩක් නැහැ ගරු කථානායකතුමනි. අපිට ඕනේ අපේ මේ අහිංසක ජනතාවට වෙච්ච අසාධාරණේ සාධාරණත්වය. මම අහන්නේ ඔබතුමාගෙන්, ඔබතුමා විශ්වාස කරනවද ගරු කථානායකතුමනි මේ තේරීම් කාරක සභාවක් දාලා මේකෙන් සාධාරණත්වයක් ඉෂ්ට කරන්න පුළුවන්ද කියලා?
මේ පාස්කු ප්‍රහාරය අපේ කාලේ ඇතිවෙච්ච විශාලම ප්‍රශ්නයක්. මේක ලංකාවේ මේ ත්‍රස්තවාදී ව්‍යාපාරවලත් බොම්බ පිපිරුවා මේක නමුත් සුවිශේෂ කාරණාවක් හෙට කවුරුත් පිළිගන්නවා මේ පිළිබඳ වාර්තා ගොඩක් තියෙනවා හැබැයි මෙතන එක දෙයක් තියෙනවා මේ වාර්තාවල කියන සමහර නිලධාරීන් ඉවත් කරන්නේ නැතුව මං හිතන්නේ සාධාරණ පරීක්ෂණයක් පවත්වන්න පුළුවන් කියලා අපි මෙච්ච කොච්චර මෙතන පාර්ලිමේන්තුවේ කණ්ඩායම් කතා කරුවත් පරීක්ෂණ පවත්වන්නේ කවුද ඒ අයමයි පෞගිය කාලේ පාර්ලිමේන්තුවේ අපිට මේ පිළිබඳ තොරතුරු දැන ගැනීම සඳහා මන්ත්‍රීවරුන්ට එන්න කිව්වා ගියාම අපිට පේනුණු දෙයක් තමයි ඒගොල්ලෝ කියපු දෙයක් තමයි මේ එක බ්‍රාන්ච් එකක් අනිත් බ්‍රාන්ච් එක කියන දේ කරේ නැහැ කියලා. එතකොට මේ උඩ පරීක්ෂණ පවත්වනවා නම් තේරීම් කාරක සභාව පවත්වලා වැඩක් නැහැ. පරීක්ෂණය සඳහා නිවැරදි දක්ෂ සහ මේකට කිසිම සම්බන්ධයක් නැති පරීක්ෂණ නිලධාරීන්ගෙන් මේක පටන් ගන්න ඕනේ. දැන් මම දැක්කා ජනාධිපතිතුමත් කියලා තිනවා මේ පිළිබඳව FBI ගරේ මේත් වාර්තා දීලා තිනවා කියලා. ඒවා අපි මොනවද කියලාවත් දන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේක තවදුරටත් වහන්න හදන්නේ නැතුව يعني වහන්න කියන මම කවුරුත් චෝදනා කරන්න මම කැමති නැහැ. කවුරුත් මේකට සම්බන්ධයි කියලා මම කියන්නෙත් නැහැ. නමුත් මේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු සොයා ගැනීම සඳහා නව පරීක්ෂණයක් අවශ්‍යයි. ඒ දැනට ඉන්න පුද්ගලයෝ නොවන පිරිසකින්. ඒ අය එතන තියාගෙන ඒක කරන්න බෑ. මම මේ විපක්ෂ මන්ත්‍රීතුමන්ලක සම්පූර්ණ එකඟ වෙනවා. එහෙම නොකර මේක කරන්න විදියක් නැහැ. මම නැතුව අලුතෙන් කෙරුවොත් මම හිතන්නේ යම් කාරණාවක් හොයාගන්න පුළුවන් වෙයි.
ඔව් එක්කප්ප හැමතෙම
කතානායකතුමනි මේ පාස්කු ඉරිදින පැවති ප්‍රහාරය සම්බන්ධව ඒක ඉතාමත්ම මිලේච්ච ප්‍රහාරයක් ඒක සැලසුම් සහගත ප්‍රහාරයක් එතකොට මේ සම්බන්ධව අර කියන විදිහට හැම ආයතනයක්ම පරීක්ෂණ කරා මේ පාර්ලිමේන්තුවේ දේනකාර සභාවක් තිබ්බා එතකොට මේකට අපි කිව්වේ මේකට එක්ස්පර්ට්ලා ඕන මේ සම්බන්ධව අවශ්‍ය ඒක තමයි අපි ඉන්ටර්නැෂනල් ගැන කතා කරේ ජාත්‍යන්තර ගැන කතා කරේ ඒකයි අපිට මේකට එක්ස්පර්ට්ලා ඕන මේක මේකේ තැනට හොයාගත්තේ නැති දේවල් තියෙනවා නම් හොයාගන්න ඊළඟට ඇත්තටම මේ ඇයි ඒ එතකොට දැන් අපි තව තේරීම් කාරක සභාව පවත්වන්න හැබැයි තේරීම් කාරක සභාවල් නිර්දේශ කරපුවා එකක්වත් ක්‍රියාත්මක කරලා තියෙනවා එකක්වත් ක්‍රියාත්මක කරලා නැහැ ඊළඟට අපිට ප්‍රශ්නේ තියෙන්නේ අදගෙන ජනාධිපතිතුමා දැන් ඒ පුටුවේ වාඩි වෙලා ඉන්නකොට එතුමා මේ ප්‍රදේශේ මේ පැත්තේ ඉන්නකොට එතුමා කියපු කතාවයි දැනුයි මෙතන පරස්පර ප්‍රශ්නයක් තියෙන නිසා අපි ඉල්ලන්නේ මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු එක්ස්පර්ට්ලා නැහැ මේ පරීක්ෂණය කරලා මේකට අවශ්‍ය කරන නිවැරදි විසඳුම ලබා දෙන්න. ඒ නිසා මේ රටේ උත්තරීතර අධිකරණය ඒ වගේම ඒ විතරක් නෙමෙයි මේ සම්බන්ධව විශේෂයෙන්ම මේකට පාත්‍ර වෙච්ච කණ්ඩායම් ඒ වගේම කතෝලික සභාව අදගෙන කාදිනල්තුමා අතුරු කණ්ඩායමත් මේ අයත් එක එක දේවල් නිර්දේශ කරනවා. එතකොට ඒ නිර්දේශවත් එක්කයි අපි වාඩි වෙලා සාකච්ඡා කරලා නිවැරදි තීන්දුවකට අවිල්ලා නිවැරදි පරීක්ෂණයකට යන්නේ නැත්තේයි. මේ තේරීම් කාරක සභාව පවත්වන්න හදන්නේ නැවත වතාවක් අර මේ රටේ මේ පහරය කරපු මේකට සම්බන්ධ වෙච්ච මහබලකරු මේගොල්ලන්ව නැවත වතාවක් නිවැරදි කරලා නිර්දෝෂ කරන්න තමයි මේ කරන්නේ. ඒ නිසා මේකට අපි එකඟ නැහැ මේ විදිහට කරන එකට.
දැන් එතන නතර කරනවා. දැන් ඉතින් නතර කරමු මන්ත්‍රීතුමා. මන්ත්‍රීතුමා. සභානායකතුමාට මේක ඉදිරිපත් වෙන්න. ඇයි විපක්ෂ නායකතුමා?
පැහැදිලි කිරීමක්. ගරු කතානායකතුමනි හිටපු ජනාත්මා ප්‍රකාශ කරා එතුමා ඉන්නේ කාඩිනල් පියතුමාගේ සමාවෙන්ද අතියුතුම් කාඩිනල් හිංපානන්ගේ ස්ථාවරය නෙවෙයි විපක්ෂ නායක කියපු කාරණාවත් එක්ක ඉන්නේ කියලා. මම පොඩ්ඩක් පැහැදිලි කරන්නට ඕන මම ඉන්නේත් මම අනුගමනය කරන්නේත් National Committee, National Catholic Committee for Justice to Easter Sunday Attack Victims. ඒ කමිටුවේ ප්‍රධානියා හැටියට කටයුතු කරන්නේ අතිගරු කාඩිනල් හිමිපාණන් ප්‍රමුඛ බිෂප්ස් කොන්ෆරන්ස් එකේ සියලු දෙනා සහ මේ රටේ කතෝලික පියතුමන්ලා. මම ඉන්නේ ඒ ස්ථාවරයේ කියන එක මම පැහැදිලි කරන්න කැමති වෙනවා.
බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි. ඇයි හර්ෂණ මොකද?
අර කතානායකතුමනි දැන් ඔබට ඔබතුමාට කීප වතාවක්ම ඉල්මි කරලා අපි ආර්ථිකය විනාශ කිරීම පිළිබඳව තේරුම් කාරක සභාවක් පත් කරා. ඔබතුමා පත් කරලා ඒ සභාපති ධූරය ඒ ආර්ථිකය විනාශ කරපු පක්ෂයේ ලේකම්වරයාව පත් කරා. ඉතින් ඉතා පැහැදිලිවම මේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් මෙම බෝම ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණයක් කරනකොට මේ පාර්ලිමේන්තුවට වඩා මේ රටම කතෝලික සභාව මේ සියල්ලම ඉල්ලන්නේ ජාත්‍යන්තර විශේෂඥයකින් යුත් පරීක්ෂණයක්. එහෙම කරන්න නැතුව මේ විහිළු සපයන්න එපා මේ පාර්ලිමේන්තුවට හැල්ලුව ලක් කරන්න එපා කියලා අපි ඉල්ලීමක් කරනවා.
ඔව් මිසුති. ඔව් සභානායකතුමා. ඔව්.
පසුගිය වර අපේ පත් කරපු මේ පාර්ලිමේන්තුව පත් කරපු තේරුම් කාරක සභාව ගැන ඒකේ සමාජිකෙක් වශයෙන් මම දිගටම වැඩ කරා. එතුමා මං හිතන්නේ එතුමා ගියා හිටියා නම් හොඳයි මොකද එතුමා කිව්වා එතුමාගේ වෛරක්කාරයෝ කියලා පත් කරේ දැන් මම දන්නේ නැහැ කොහොමද එතුමාගේ වෛරක්කාරයෙක් උනේ කොහොමද කියලා මම නම් කවදාකවත් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ වෛරක්කාරයෙක් උනේ නැහැ මොකද අපි දෙන්න තමයි එකට එළියට බැස්සේ නොයෙකුත් මතිමතාන්තර තිබුණා විරුද්ධව ප්‍රතිපත්තිමය කාරණා නමුත් වෛරක්කාරයෙක් උනේ නැහැ දෙක එම තේරීම් කාරක සභාවේ අපි ගත්ත සියලුම තීන්දුව වාර්තාවේ නිගමන තියුනේ ඒ කැඳවපු CID එකේ නිලධාරීන් ඇතුළු අනෙකුත් ආරක්ෂක නිලධාරීන්ගේ දුන්න කට උත්තර අනුව විතරයි. ඒ අරුව අපේ මත කියලා ප්‍රකාශ කළා නැහැ. මොකද ඒක ඔක්කොම කෙටුම්පත් කරේ මේ පාර්ලිමේන්තුවේ හොඳ නිලධාරි මහත්වරු කෙටුම්පත් කළා ඒක ඒවා මේ ඒ කෙටුම්පත ලෑස්ති කරේ. අපි නෙවෙයි. එකම වැඩි තියෙන්නේ එතුමාට කියතෑකි වෛරක්කාරයෙක් කියලා සරත් ෆොන්සේකා හිටපු අමාත්‍යවරයා එතුමාගේ මත තියුණා. නමුත් එතුමාගේ වාර්තාව වෙන වාර්තාවක් විදිහට ඉදිරිපත් කරේ. ඒ වාර්තාව අපි පිළිගත්තේ නැහැ. ඒ නිසා ඔහු වෙනම වාර්තාවක් විදිහට කරගත්තා. ඒ නිසා ඒ තේරීම් කාරක සභාවේ වාර්තාවක් තිබෙනවා. ඉතින් ඒ නිසා මම දන්නේ නැහැ මොකටද තවත් තේරීම් කාරක සභාවක් කියලා ගරු කතානායකතුමා මතක තියාගන්න මෙවැනි තේරීම් කාරක සභා හැම විදියටම බොරුවට ඉදිරිපත් කරොත් මේ තේරීම් කාරක සභා කියන සංකල්පේම විහිළුවක් බවට පත් වෙනවා. මම දීර්ඝ කාලයක් ඔබතුමත් වගේම පාර්ලිමේන්තුවේ හිටපු හින්දා මම කියන්නේ මේ අපි කොයි පැත්තේ හිටියත් මොන මත දැරුවත් මේ පාර්ලිමේන්තුවේ කරන වැඩ කටයුතු අපි විහිළුවට පත් කරන ක්‍රියාමාර්ග නම් ගන්න එපා. නැවත තේරීම් කාරක සභාවක් පත් කරා නම් කරනවා නම් මොකටද? ඇත්තටම අද මේ තියෙන තත්වයේ හැටියට මේකේ තියෙන ප්‍රධාන කරුණු වගේක් අර කතෝලික සභාව ඉදිරිපත් කරපු. අන්න ඒ ටික විමර්ශනය කළ හැකි ජාත්‍යන්තර මට්ටමේ යම්කිසි හැකියාවක් ඇති යම්කිසි කමිටුවක් පත් කරනවා මිසක් මේ වෙන මේ විදියට නිකන් දේශපාලන මතිමතාන්තර වලට පත් කරාම වෙන්නේ අපි මේ නියෝජනය කරපු අවුරුදු 70ක් 35ක් විතර අපි නියෝජනය කරපු මේ පාර්ලිමේන්තුවම තමයි මේ සැහැල්ලුවට පත් වෙන්නේ අපි. ඒ නිසා කරුණාකර මේ ගැන හොඳින් අවබෝධ කරගෙන ඉතලා බලන්නේ කියලා මම කියනවා.
සභානායකතුමා යෝජනා අංක 2.
කරු කතානායකතුමනි මේ තේරීම් කාරක සභාව පිළිබඳව මේ විපක්ෂයේ අදහස් ඉදිරිපත් කරා. මේක කොහොමවත් අවස්ථාවක කියවෙන්නේ නැහැ. අනික් පරීක්ෂණවලට බාධාවක් වෙන විදිහට මේකපත් කරන්න කියලා. ඒ නිසා අතිතුම් කඩලුණාංශය ඉදිරිපත් කරලා ජනාධිපතිතුමාට ඉදිරිපත් කරපු ලිපිය විපක්ෂ නායකතුමා ඉදිරිපත් කරා. ඒකේ තියෙන කරුණු කාරණා මේ පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවටවත් මේ මන්ත්‍රීවරුන්ටත් ඒ පරීක්ෂණ කරන්න බෑ. එව කරන්න ඕනේ ආරක්ෂකයන් සහ ඒ අදාළ ආයතන විසින්. ඒකට මේකපත් කිරීමේ බාධාවක් වෙන්නේ නැහැ. මම විශ්වාස කරන්නේ මේ සම්බන්ධව පෞගිය දශක පාර්ලිමේන්තුවේ සාකච්ඡාවක් වුණා. මුලින්පත් කරපු තේරීම් කාරක සභාවෙන් පස්සේ ඇතිවෙච්ච ඩිවලොප්මන්ට් ගැන කතා වුණා. ඒ සම්බන්ධව සාකච්ඡා කරන්න අවස්ථාවක් තමයි මේ තේරීම් කාරක සභාවෙන් තියෙන්නේ. මේක බාධාවක් වෙන්නොත් හෝ මේක පරීක්ෂණයට ගහන්නොත් අපිට කිසිම උමනාවක් නැහැ. ඒ නිසා ඔබතුමාලා ඉන්න ස්ථාවරයේ ඉඳගෙන තමයි අපිත් මේක කතා කරන්නේ. ඉතින් හැබැයි මම විශ්වාස කරනවා පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව පත් කිරීම හරහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු කරුණු කාරණා හා ලිපිලේඛන පිළිබඳව අපිට එතෙන්දි ඉදිරිපත් කරන්න පුළුවන්. මොකද සමහර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඒ සාකච්ඡාවේදී ඉදිරිපත් කරපු කරුණු කාරණා අලුත් දේවල් අපි දන්නේ නැති දේවල් සමහරවිට ඔවුන්ගේ උවමනාවල් ඉටු කර ගැනීම සඳහා කතා කරපු අවස්ථාව තිබුණා. ඒකින්ද තේරීම් කාරක සභාව පත් කිරීම හරහා අනික් පරීක්ෂණ වලට බාධාවක් වෙන්නේ නැත්. ඔබතුමා විපක්ෂ නායකතුමා සභාගත කරේ ජනාධිපතිතුමාට අරපු ලියුම. මම හිතන්නේ එතුමා ලංකාවට ආවෙන් පස්සේ ඒ පිළිබඳව උත්තරයක් දෙයි. ඒව ඒ කටයුතු කරලා මේකට මේ මෙච්ච පාස්කු ප්‍රහාරය පිළිබඳව අපි හැමෝම ඉන්න ස්ථාවරය තමයි මේක කරපු මිනිස්සුන්ට දඬුවම් දෙන්න ඕනේ කියලා. ඉතින් මම හිතන්නේ ඒක මේ පරීක්ෂණයට බාධාවක් කියන කාරණා මතක් කරමි. ඔබතුමා දෙවෙනි යෝජනාව මේ අවස්ථාවේදී ඉදිරිපත් කරනවා කරු කතානායකතුමනි.
සභාවේකනේද?
හායි.
ඔව්.
අවසාන කරනවා. මම නැවතත් ඔබතුමාට අවධාරණය කරනවා. ඔබතුමාට හැකියාවක් තියෙනවා. රාජ්‍ය පාර්ශවයක් නැතුව විපක්ෂයේ පාර්ශවෙන් සභාපතිවරයා පත් කිරීමේ බලය අපිට ලබා දෙන්න මේ පාස්කු කමිටුවේ. ඒ වගේම කරු කතානායකතුමනි මම අහන්න කැමතියි 9/11 කොමිෂන් එකේ වගේ ඇයි සංයුතිය එක හා සමාන කරන්න බැරි?
දැන් ඔබතුමා
ඒක කරන්න පුළුවන්. එතකොට සභාපතිකම විපක්ෂයට බාර දෙන්න අපි විචන්තයක යන්නේ නැහැ. දැන් බලන්න කරු කතානායකතුමනි දැන් මේ රටේ ආර්ථිකයට සිදුණු හානිය පිළිබඳව කමිටුවක් පත් කරලා තියෙනවා. ඒකේ සභාපති ප්‍රමුඛ සංයුතිය මේ රට බංකොලොත් කරන්න අත උස්සපු කට්ටිය. ඉතින් ඒගොල්ලන්ගෙන් අහනවා කොහොමද රට බංකොලොත් උනේ කියලා. ඒගොල්ලම තමයි අත උස්සලා දලදේශයේ නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට රාජ්‍ය ආදායම 112 ඉඳලා 108 දක්වා අඩු කරලා Fitch, Moody, Standard and Poor rating සමාගම් වලින් අපේ රට පහළට වට්ටවලා අපේ රට බංකොලොත් කෙරුවේ. ඒගොල්ලන්ට කියනවා ආර්ථිකයට සිදුවුණු හානිය පිළිබඳ හොයලා බලන්න කියලා. ඒ නිසා තමයි මම අවධාරණය කරන්නේ ගරු ඔබතුමාට මේ විපක්ෂයට බාර දෙන්න මේකේ සභාපතිකම සහ සංයුතිය සමසමව ක්‍රියාත්මක කරන්න කියලා මම යෝජනා කරනවා.
හරි, කල්පනා කරලා බලන්න. ඔව්, සභා එකඟයි.
එකයි.
තුන්වෙනි වර කෙවීම සභාවකගෙද විෂයංක තුන
ඉදිරිපත් කරන කරු කතානායකතුමනි
ශ්‍රී ලංකා බැප්ටිස් සංගමයේ සභාවකගෙද
එකකයි
දෙවෙනි වර කෙවීම සභාවකගෙද
හායි
පණත කියවන්න
ගරු කතානායකතුමනි ශ්‍රී ලංකා බැප්ටිස් සංගමයේ සංස්ථාගත කිරීමේ සංශෝධන පනත් කෙටුම්පත දෙවෙනිවර කිවීම මම යෝජනා කරමි.
ස්වභාවිකංගද
හායි
පනත් කෙටුම්පත ව්‍යවස්ථාදායක කාර්යක සභාවට යොමු කරනු ලැබේ.